හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ 8 වෙනි ධර්ම දේශනාව සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම්පි භික්කවේ භික්ඛු සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා අයම්පි ධම්මෝ නාත කරනෝති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සුපුරුදු පරිදි අදත් මේ වැඩසටහනේ මුල් තැනින් තියාගත්තේ බුදුජනන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ප්‍රථම නාතකරණ සූත්‍රය. අපි දන්නවා මේ වෙනකොට බුදුජනන් වහන්සේ දේශනා කරපු ඒ ආරක්ෂාව සලසලා දෙන, පිහිටක් සලසලා දෙන, අපිට සරණක් සලසලා දෙන කරුණු 8ක් සාකච්ඡා කළා තියෙනවා. මුලින්ම අපි සීලය ගැන සාකච්ඡා කළා. සීලය තුලින් ලැබෙන ඒ අනවජ්‍ය සුඛය, අභ්‍යාසයක සුඛය සම්බන්ධයෙන් අපි කරුණු වටහා ගත්තා. සීලය නිසා අපිට ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් අපි දැනුවත් වුණා. ඊළඟට මේ ධර්මය හොඳින් ශ්‍රවණය කළා. ධර්මයේ හිතේ දරා ගැනීමෙන්, බහුශ්‍රුත බවක් ධර්මය තුලින් ඇතිකර ගැනීමෙන් ඒ ලැබෙන ආරක්ෂාව ගැන අපි කතා කළා. ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්බන්ධයෙන් අපි දැනුවත් වුණා. කල්යාණ මිත්‍ර ආශ්‍රය සමගම බුදුරජාන් වහන්සේ අපිට කියලා දෙනවා, ඊළඟට අපි බොහොම සුවච විය යුතුයි, කීකර විය යුතුයි, අවවාදයන්ට නැමිය යුතුයි කියලා. ඒ කියන සුවච බව ගැන අපි ඊළඟට සාකච්ඡා කළා. ඊට පස්සේ අපි බුදුරජාන් වහන්සේගෙන් ඉගෙන ගත්තා මේ විවිධාකාර කටයුතුවලදී, නිවැරදි කටයුතුවලදී දක්ෂ වීම සම්බන්ධයෙන්, අනලස් වීම සම්බන්ධයෙන්, ඔවුන්ගේ එකිනෙකාගේ උමනා එපාකම් වලදී බොහොම කටයුතු සංවිධානය කරලා මෙන්න මේ විදිහට මේ කටයුතු කළොත් හොඳයි කියලා උපාය තැනට සුදුසු නුවණ පාවිච්චි කළා. ඒ දක්ෂ වීමත් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. එතකොට අපිට ආරක්ෂාව සලසලා දෙන ධර්මතාවයක් වශයෙන් ඊළඟට මේ ධර්මයකට සවන් දෙනකොට ඒ ධර්මයේ තියෙන ඒ ස්වාක්ඛාතාදී ගුණ අපිට වැටහිලා ඒ හරහා අපේ සිත් සතන් තුළ ඇතිවෙන නිරාමිස ප්‍රීතිය බොහොම ගැඹුරු දහමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් සූත්‍ර දේශනාවක් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් නික්ලේශී සිතකින් දේශනා කරපු ඒ ධර්මයකට සවන් දීමේදී අපේ හිතේ ඇතිවන ඒ නිරාමිස ප්‍රීතිය අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අපිට ලොකු ආරක්ෂාවක් සලසලා දෙනවා කියලා. ඊළඟ කාරණාව අපි මේ ධර්ම මාර්ගයට බැසගෙන බොහොම වීරයවන්තව, ඇරඹූ වීරයකින් යුක්තව පටන් ගත්ත කාර්යය පැත්තකින් තියන්නේ නැතුව අපේ අදිෂ්ඨානයන් මුදුන්පත් වෙන තුරු කරගෙන යන ඒ වීරය අපිට ලොකු ආරක්ෂාවක් සලසලා දෙන බව බුදුරජාන් වහන්සේ පෙන්වලා දුන්නා. ඊළඟට පින්වත්නි, අපි ඊයේ සාකච්ඡා කළා මේ ගමනේදී අපි මේ ලද දෙයින් සතුටු වෙලා ඉතාම මධ්‍යස්ථ සිතකින් තෘප්තිමත් භාවයකින් ගත කරනවා නම් ඒක අපේ එදිනෙදා ජීවිතයටත්, ඒ වගේම අපේ භවනා ජීවිතයටත් සෑහෙන රුකුලක් සපයන බව අපි ඊයේ සාකච්ඡා කළා. ඊළඟට පින්වත්නි, අපි අද මාතෘකා වශයෙන් තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ නාතකරණ ධර්මාතර එන නවවෙනි කාරණාව. යම්පි භික්ඛවේ භික්ඛු සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා අයම්පි ධම්මෝ නාත කරනෝ. මේ කාරණාව කියනකොටම බොහෝ දෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ කියන්නේ සතිය සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ සතිය අපි එක්තරා අන්දමකින් පුරුදු කරගත යුතු දෙයක්. ඉතින් අපි සතිය කියන එක සරලව අර්ථ දක්වනවා නම් අපිට කියන්න පුළුවන් මේ වර්තමානයේ එළඹ සිටි සිහිය කියලා. ඉතින් බුද්ධ වචනයෙන්ම බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරනවා. කතංච භික්ඛවේ භික්ඛු සතෝ හෝති. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. චitte cittanupassī viharati ātāpi sampajāno satimā vinayya lōke abhijjā dōmanassaṁ dhammesu dhammānupassī viharati ātāpi sampajāno satimā vinayya lōke abhijjā dōmanassaṁ මේ විදිහට පින්වත්නි අපි ෂණ මාත්‍ර වශයෙන් බොහොම සරලව පටන් ගත්ත සතිය අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා නිවැරදි මට්ටම සතර සතිපට්ඨාන මට්ටම බව. එතකොට අපි සතිය ආරම්භන්නේ ඇත්තටම මේ සතර සතිපට්ඨාණයෙන්. දැන් මේ පිංගුතුන් දන්නවා අපි උපදෙස් දෙනවා වම දකුණ වශයෙන් ඔසවනවා තබනවා වශයෙන් කරමින් මේ ඇවිදිනකොට සතිමත් වෙන්න. ඇවිදිනකොට එලඹ සිට සිහියෙන් යුක්ත වෙන්න. ඒ වගේම අපි ඉඳගෙන කරන භාවනාවේදී අපි හුස්ම රැල්ලක් ගානේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා සතිමත් වෙමින් හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා සතිමත් වෙමින් අපි බොහොම ක්‍රමානුකූලව මේ සතිය හඳුන්ලා දෙනවා. එහෙමත් නැත්නම් මේ කයේ තියෙන ඉරියව්වට හිත යොදලා ඉඳගෙන ඉන්න ඉරියව්වේදී ඉඳගෙන ඉන්න බව දැනගෙන ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගෙන සැතපීලා ඉන්නකොට සැතපීලා ඉන්න බව දැනගෙන අපි මේ සතිය ඉගෙන ගන්නවා. මොකද අපිට සතිය ඉගෙන ගන්න වෙලා තියෙන්නේ අපේ හිත තියෙන්නේ වර්තමාන මොහොතේ නෙමෙයි බොහෝ වෙලාවට. කය තියෙනවා වර්තමානයේ නමුත් අපි හිතින් වෙන වෙන ලෝකවල ජීවත් වෙනවා. බොහෝ සෙයින්ම අපි තරුණ කාලේදී නම් ඔන්න අනාගත සිහින ඔස්සේ හිත යොදමින් කටයුතු කරනවා. සෑහෙන කාලයක් ජීවත් වෙලා වයසට ගිය කෙනෙක් නම් තමන් තරුණ කාලේදී ළමා කාලේදී කරපු දේවල් සිහි කරමින් අතීතයේ ජීවත් වෙනවා. මේ විදිහට පින්වත්නි අපේ හිත අතීතේත් අනාගතේත් තමයි බහුලව ජීවත් වෙන්නේ. ඉතින් අපි ජීවත් වෙනවා කියලා අවුරුදු 70ක් 80ක් ඉඳලා මිය ගියත් ඒත් අපි ඉඳලා තියෙන්නේ වර්තමානයේ නෙමෙයි. එක අතකින් සතිය පුරුදු නොකරපු ජීවිතයක් කොයි තරම්කල් ජීවත් වුණත් ජීවත් වෙලා තියෙන්නේ වර්තමානයේ නෙමෙයි. එක අතකින් හරිම අභාග්‍යයක්. මොකද අපි මොහොතක් පාසා ජීවත් වෙලා අවුරුද්දක් මාසයක් අවුරුද්දක් අවුරුදු 10ක් 15ක් කියලා ඉතින් අපි ගණන් හදනවා. නමුත් අපි වර්තමානයේ ජීවත් වෙලා නැහැ. ඉතින් ඒකාතකින් බලවම හරි පුදුමයි. මොකද අපි කොච්චර ජීවත් වුණත් වර්තමානයේ නෙමෙයි ඉඳලා තියෙන්නේ. හිත තිබිලා තියෙන්නේ එක්කෝ අතීතයක එක්කෝ අනාගතයක. අපි හිතලා තියෙන්නේ වෙනත් කෙනෙක් ගැන. ඒ වගේමයි කය මෙතන තිබුණට හිත තිබිලා තියෙන්නේ වෙනත් තැනක. ඒ නිසා මේ සතිය තුලින් මේ අපිට සිද්ධ වෙන මේ අඩුපාඩුව මගහරවලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කය මේ වර්තමානයේ පවතිනකොට හිතත් වර්තමානයට ගන්න හැටි. කයම පාවිච්චි කළා කොහොමද හිත වර්තමානයේ රඳවගන්නේ? එතකොට කයේ සාමාන්‍යයෙන් નિરાයාසයෙන් සිද්ධ වෙන අරමුණක් භාවිතා කළා අපි උත්සාහවත් වෙනවා මේ සතිය කියන එක හඳුනගන්න. සතිය මුවහත් කරගන්න. ඒ වගේමයි කයට දැනෙන ඒ හරහා හිතට දැනෙන වේදනාවක් මත පදනම් කරගෙන අන්න අපි උත්සාහවත් වෙනවා සතිමත් වෙන්න. ඉන් එහාට තවදුරටත් සතිය දියුණුනහම මේ හිතේම දුවන යම් යම් සිතුවිලි හඳුනගෙන අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒ සිතුවිලි ගැනත් දැනුවත් වෙන්න. ඊටත් එහා ගිහිල්ලා මේ සිතුවිලි වල ස්වභාවය, ඒකේ අන්තර්ගතය, ඒවා බොහොම සියුම්ව හටගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, දුර වෙලා යන ආකාරය මේවාත් ක්‍රමානුකූලව නිරීක්ෂණය කරමින් ඔන්න අපිට පුළුවන් වෙනවා තව දුරටත් සතිය තියුණු කරගන්න. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මේ සතිපට්ඨාන මට්ටම අපිට ආරම්භක මට්ටමක් වශයෙන් සලකන්න පුළුවන්. හැබැයි මෙතනින්ම තමයි පටන් ගන්න තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ දේශනා කරන්න පටන් ගන්නේම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. මෙයා මෙහෙම මේ විදිහට කරපු බොහෝම ප්‍රබල වර්ණනාවකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව පටන් ගන්නෙත්. ඒකායන මාර්ගය මහණෙනි මෙන්න මේකයි. වරද්ද ගන්න එපා. මෙන්න මේකයි ඒකායන මාර්ගය. මොහොකටද මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස. මොනවෙන් විසුද්ධියද? කෙලෙසුන්ගෙන් විසුද්ධිය. එහෙම නැත්නම් කෙලෙසුන්ගෙන් හිත මිද මුදවා ගැනීම. කෙලෙසුන්ගෙන් පිරිසුදු කර ගැනීම. ඒ වගේම ප්‍රඥාව දියුණු කර ගැනීම. ඒ වගේම නිවන සාක්ෂාත් කර ගැනීම. ඉතින් මෙන්න මේ ප්‍රබල ඉලක්ක අපි සපුරා ගන්නේ මේ සතර සතිපට්ඨානයන් හඳුන්වා දීමෙන්. එතකොට මේ සතර සතිපට්ඨානයේ යම් සීනෙක් වරද්ද ගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තැනැත්තා නිවන් මඟ වරද්ද ගත්තා කියලා. කියන්නේ බොහොම බරපතලව කියන්නේ. සතර සතිපට්ඨානයේ යම් කෙනෙක් වරද්ද ගත්තා නම් ඒ තැනැත්තා නිවන් මඟ අවුර ගත්තා. සතර සතිපට්ඨානයේ යමෙක් නිවර්දිව වඩනවා නම් අන්න ඒ තැනැත්තා නිවන් මඟ නිවර්දිව වඩනවා. ඒ නිසා පින්වත්නි මේ සතර සතිපට්ඨාන ධර්මයන් බොහෝම ක්‍රමානුකූලව වඩන්න කෙනෙක් උත්සාහ කළ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අපි හිතමු අපිට ඉන්නවා බොහෝම අපි කැමති යහළුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් අපේ දෙමව්පියෝ ඉන්නවා. අපේ දරුවෝ ඉන්නවා. අපේ වචනය අහයි කියලා හිතන වෙනත් කවුරු හරි ඉන්නවා. අපේ වචනේ පිළිගනී කියලා හිතන. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ විදිහට අනුකම්පාවෙන් ඒ අපේ වචනය අදහන යම්සි කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අය මේ සතර සතිපට්ඨානයේ යොදවන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. හිතලා බලන්න, ඒ කියන්නේ අපිට පොඩ්ඩක් හරි කන් දෙන කෙනෙක් ඉන්නවනම් අන්න බුදුහාමුදුරුවෝ කියනවා අනේ අනුකම්පාවෙන් ඒගොල්ලන්ව මේ සතර සතිපට්ඨානයේ පිහිටවන්න කියලා. ඒ තරමට මේ සතර සතිපට්ඨානයේ පිහිටුවීම ඒ අයට ලොකු පිහිටක් සලස්සලා දෙනවා. ඊළඟට තවත් තැනක බුදුරජාන් වහන්සේම මේ බුද්ධත්වයට පත් වෙලා සුළු වේලාවකින් එහෙම නැත්නම් නොබෝ කාලෙකින් කල්පනා කරනවා කියන වචනේම නිවැරදි නැහැ. බුදුරජාන් වහන්සේ තේරුම් ගන්නවා මේ සත්වයින්ගේ සතර දුකින් මිදීම පිණිස එහෙම නැත්නම් විසුද්ධිය පිණිස නිවන පිණිස යන්න තියෙන මේ ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයමයි කියලා. පින්වත්නි බුදුරජාන් වහන්සේගේ සිත දිහා බලන් හිටපු සහම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා අන්න බුදුරජාන් වහන්සේට ස්තුති කරනවා. බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා. ලෞතර බුදුරජාන් වහන්සේ අන්න මේ සත්වයින්ගේ නිවරදි විමුක්ති මාර්ගය තේරුම් ගත්තා. මේ මාර්ගයෙන්මයි අතීතයේ බුදුරජාන් වහන්සේලාත් මේ සත්වයින්ට පිහිට උනේ. ඔබ වහන්සේත් අන්න නිවරදි මාර්ගයම දැන් තෝරා ගත්තා කියලා මේ සහම්පති බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේට ස්තුති කරනවා. එතකොට පින්වත්නි මේ මාර්ගය අපි තේරුම් ගත යුතුයි මේ බුදුරජාණන් වහන්සේ නිසා අපිට ලැබිච්ච මාර්ගයක්. උන්වහන්සේ මේ ක්‍රමානුකූලව කිසිම පටලැවිල්ලක් නැතුව ආබාධ නැතුව බොහොම යන්න පුළුවන් ඍජු මාර්ගයක් අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ හින්දා අපිට විශ්වාසයෙන් යුක්තව යන්න මේ පාරක් තියෙනවා. එතකොට මේ සතර සතිපට්ඨාණයෙන් පටන් ගත්ත සතිය ඊළඟට මේ පින්තුන් දන්නවා ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් විස්තර කරනකොට සතර සතිපට්ඨාන මට්ටම කියන්නේ එක්තරා අන්දමක මුල් අවස්ථාවක්. ඉන් එහාට ගිහිල්ලා සතර ඉද්ධිපාද ධර්මයන් මේ සතර සම්‍යප්ප්‍රධාන ධර්මයන්ුත් එහාට ගිහිල්ලා අපිට හම් වෙනවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා. එතකොට මේ ධහමේ විස්තර වෙනවා මේ සතර සතිපට්ඨාන මට්ටමේ තියෙන ඒ සතිය අපි දැන් මේ කයේ සිහිය පැවැත්වීම, කයේ තියෙන ඉරියව්වක සිහිය පැවැත්වීම, කයේ નિરાයාසෙන් සිද්ධ වෙන මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියේ, පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලියේ, එහෙම නැත්නම් ඇවිදීමේදී, එහෙම නැත්නම් හිටගෙන ඉඳීමේදී, සැතපීමේදී මේ ආදී වශයෙන් මේ යම් යම් ඉරියව්වක යම් යම් අංග චලනයක කය පවතිනවා නම් අන්න එහි හිත පවත්වනවා. මේක මට්ටම. ඉතින් මේ විදිහට අපි මේ සතර සතිපට්ඨානයේ තියෙන සතිය බොහොම ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට අර මුලින් සතිය කියන්නේ මොකක්වත් මොකද්ද කියලාවත් දැනගෙන නොහිටි අපිට තේරෙනව දැන් මේ සිහිය කියලා දෙයක් වර්තමානයේ එළඹ සිටි සිහිය අපේ හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා කියලා තේරෙන්න ගන්නවා. එතකොට ඒක ශ්‍රද්ධාව නෙමෙයි. ඒක වීරය නෙමෙයි. ඒක ප්‍රඥාවත් නෙමෙයි. ඒක මේ සතිය කියලා වෙනමම ධර්මතාවයක් කියලා එයාට තේරෙන්න ගන්නවා. ඔය මට්ටම අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය මට්ටම කියලා සලකනවා. මොකද දැන් මේ සතිය අධිපතිත්වයක් දරනවා. එක්තරා මට්ටමකින් අපිව පාලනය කිරීමක්, එමෙ නැත්නම් අපිව බේරා ගැනීමක්, අකුසලයෙන් වළක්වා ගැනීමක්, මේ ආදී වශයෙන් යම් පමණක පිහිටක් දැන් ඔන්න සතිය නිසා අපිට ලැබිලා. ඒ මට්ටම සාමාන්‍යයෙන් අපි ඉන්ද්‍රිය මට්ටම විදිහට සලකනවා. ඊළඟ මෙතනින් උනුත් නතර වෙන්නේ කෙනෙක් බොහොම උවමනාවෙන් මේ සති කියන ධර්මතාවය දියුණු කරගෙන යනවා. දියුණු කරනකොට අන්න බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සතිය බොහොම බල මට්ටමක් දක්වා ශක්තිමත් මට්ටමක් දක්වා දියුණු වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය මට්ටම බල මට්ටම කියන අවස්ථාවේදී අර සතර සතිපට්ඨාන මට්ටමේ තියෙන සතියටත් වඩා දැන් කාලයක් තිස්සේ මේ ධර්මතාවයන් දියුණු කරනකොට සතර සතිපට්ඨානෙම අපි ජීවත් වෙනකොට අපි අතීතේවත් අනාගතේවත් මුලා නොවි වර්තමානයේම සිහිය පැවැත්වීම නිසා අන්න අපිට ඒ දවස්වල කරපු දේවල් මතක හිටින්නත් ගන්නවා. දැන් අපිට මේ කාරණාව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතලා බලමු අපි දැන් පොතක් බලනවා. දැන් මේ පොතපත බලනකොට අපි වෙන වෙන දේවල් හිතමින් වෙන වෙන දේවල් කල්පනා කරමින් ඒ පොතපත බැලුවොත් ඒ පොතේ තියෙන දේවල් අපේ සිහියට යන්නේ නැහැ. අපේ මතකයට යන්නේ නැහැ. නමුත් අපි මේ අතීතය අනාගතය අමතක කරලා අතහැරලා දාලා වර්තමානයේටම හිත අරගෙන බොහොම උනන්දුවෙන් සතියෙන් මේ දේ කරනවා නම් ඒ අපි කරපු දේ හොඳට හිතට යනවා. එතකොට අවුරුදු ගාණක් ගිහිල්ලත් අර මෙන්න මේ පොතේ මෙන්න මෙතන තිබුණා මෙන්න මේ විදිහට කාරණයක් කියලා අන්න අපිට මතක් වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා දැන් සතර සතිපට්ඨානයන්හි හොඳට හැසිරෙන්න පටන් ගත්තට පස්සේ සතර සතිපට්ඨානයන් දියුණු කරන්න ගත්තට පස්සේ අන්න ඒ දියුණු කරන යෝගාවචරයට අන්න අමතර ලාභයක් හම්බ වෙනවා. ඒ මොකද්ද? මේ බොහෝ කල් ගිහිල්ලා කරපු දේවල් අන්න මේ දැන් කළා වගේ මතක් කරගන්න පුළුවන්. අවශ්‍ය දෙයක් නැවත නැවත මතක් කරගන්න පුළුවන්. ඒකයි අද අපි මාතෘකා කරපු කොටසේදීත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. චිර කතම්පි බොහෝම කාලයකට කලින් කරපු දේවල්. චිර භාසිතම්පි බොහෝම අතීතයේදී කියපු දේවල්. සරිතා අනුස්සරිතා එයාට මතක් කරගන්න පුළුවන්. එයාට නැවත නැවත ඒවා සිහි කරගන්න හන්න හැකියාව ලැබෙනවා. එතකොට මෙන්න මේ මට්ටම ඉන්ද්‍රිය මට්ටම එහෙම නැත්නම් බල මට්ටම කියලා ධමයේ විස්තර වෙනවා. කියන්නේ අර සතර සතිපට්ඨාන මට්ටමට දැන් ඔන්න තව ශක්තියක් එකතු වෙලා. Tamanට මතකයි අතීතේ කරපු දේවල්. අතීතේ කියපු දේවල්. මේ සියල්ල මතකයි මොකද ඒ කාර්යයන් කරද්දී බොහොම සිහියෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. සිහිය මුලා වෙලා වෙන ලෝකෙක ඉඳලා නෙමෙයි වර්තමානයේ ඉඳලයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. අන්න ඒ නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මේ අතීතයේ බොහොම අතීතේ කරපු දේවල් මතක් කරගන්න. බොහොම ඈත අතීතයේ කරපු දේවල් සිහි කරගන්න. ඊළඟට මේ බල මට්ටමටත් ඔන්න දියුණු වෙච්ච සතිය තවදුරටත් දියුණු වෙනවා. දිනු වෙලා අන්න බුදුයන් වහන්සේ මේ බොජ්ජංග මට්ටමේදීත් සතිය පෙන්නනවා. බොජ්ජංග ධර්මවල මුලින්ම කතා කරන්නේ සතිය ගැන. එතෙන්දී බුදුයන් වහන්සේ කියන්නේ මේ බොජ්ජංග මට්ටමේදී සතිය උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. ඒ කියන්නේ දැන් මේ සතිය හොඳට පිහිටලා. දැන් සාමාන්‍යයෙන් අපි භවනාවක් කරන්න පටන් ගත්තාම සතියෙන් ඉන්න කාලේ අඩුයි. අසතියෙන් ඉන්න කාලේ වැඩි. මොකද තාම අපි ඉගෙන ගන්න මට්ටම. ඊළඟට අපි ටික දැන් උත්සාහවත් වෙනවා. ඉඳගෙන ඉන්න භාවනාවේදී සතිය දිනු කරනවා, සක්මණේදී සතිය දිනු කරනවා, එදිනෙදා වැඩවලදී අපි සතිය පවත්වන්න උත්සාහවත් වෙනවා. දැන් ටික ටික අර මේ සති කියන ධර්මතාවය අපේ ජීවිතේ පුරා පැතිරෙන්න ගන්නවා. මුලින් අපි අසතියෙන් සිහිය මුලා වෙලා ඉන්න කාලය වැඩි, සතියෙන් ඉන්න කාලය අඩුයි. සිහිය මුලා වුණාම ඔන්න දැන් තේරෙන්න ගන්නවා. මෙන්න මේ කාල පරිච්ඡේදවල මම සිහියෙන් නෙමෙයි හිටියේ. මට කරපු දේවල් මුකුත් මතක නැහැ. මම වෙන වෙන දේවල් කල්පනා කරමින් හිටියේ කියලා ඔන්න පොඩ්ඩක් මතක් වෙන ගන්නවා. මේ කොයි කාලවලද සිහියෙන් ගත නොකලේ කියලා. කාලයක් මේ සතර සතිපට්ඨානයන් වඩනකොට දන්නේම නැතුව ඒ සිහියෙන් ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙන, අසිහියෙන් ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ සිහි මුලා වෙලා, අරමුණු වල මුලා වෙලා ඉන්න කාල පරතරය ඔන්න අඩු වෙන්න ගන්නවා. දැන් අපිට භාවනාවේදීත් මේ කාරණාව බොහොම පහසුවෙන් අත්දක ගන්න පුළුවන්. මුලදී අපි මේ ආනාපාන සතිය දිනු කරනවා නම් ඔන්න ආනාපාන සතියේ ඉන්න කාලය අඩුයි, වෙන වෙන අරමුණු වල ඉන්න කාලය වැඩි. තව ටිකක් කල් භාවනා කරගෙන යනකොට ආනාපාන සතියේ ඉන්න කාල පරතරය, කාල පරිච්ඡේදය වැඩි වෙන්න ගන්නවා. වෙන වෙන අරමුණු වල මුලා වෙලා ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙන්න ගන්නවා. තවත් කාලයක් ගියාට පස්සේ අපිට එක ළඟ තියෙන හුස්ම රැලි 20ක් 30ක් 40ක් 50ක් 100ක් 200ක් ඔන්න අපි එක හුස්ම රැල්ලක් අත නෑර එක දිගට සතිමත් වෙන්න පුළුවන් මට්ටමකට ඔන්න සතිය දියුණු වෙනවා. ඊළඟට මේ සතිය තව තව හොඳට අපේ ජීවිත තුල පැතිරිලා අපිට මුළු කාල පරිච්ඡේදයම උදේ අවදි වුණු මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම සෑහෙන දුරට අපිට මේ සතිය පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ බොජ්ජංග මට්ටමේදී අන්න ඒ බඳු අවස්ථාවක් තමයි පෙන්වන්නේ. උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. දැන් හොඳට සතිය පිහිටලා දැන් මුලා වීමක් නැහැ. සතිය හොඳට තමන්ට තේරිලා තමන් තුල ධර්මතාවයක් වශයෙන් වැඩිලා. ඊළඟට මෙතරුණුරුත් නතර නොවි දැන් බුදුරජාන් වහන්සේ සම්මා සති මට්ටම, එහෙම නැත්නම් මේ මාර්ග අවස්ථාවත් පෙන්වලා දෙනවා. දැන් මේ පිඳුන් දන්නවා ආරෂ්ඨාංගික මාර්ගයෙන් තමයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් බුදුරජාන් වහන්සේ කුළු ගන්නලා අවසන් කළා තියෙන්නේ. එතෙන්දී මේ සම්මා සතිය විස්තර කරද්දී බුදුරජාන් වහන්සේ කියනවා සෝ සතෝ මිච්ඡා සංකප්පං පජහති සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති. දැන් මේ බොහොම දියුණු මට්ටමකට ආවට පස්සේ දැන් එයා සම්පූර්ණයෙන්ම සතිමත්වයි ඉන්නේ. එතකොට මේ හිතට එන යම් යම් වැරදි සංකල්පනාවන් තියෙනවා. හිතට කාම විතර්කයන් එනවා. ව්‍යාපාද විතර්කයන් එනවා. විහිංසා විතර්කයන් එනවා. එනකොට ඒව ගැන එයා සතිමත් වෙනවා. සතිමත් වෙලා අන්න ඒවා අතහැරලා දානවා. දැන් මේ නිරන්තරයෙන් එයා දැන් එතකොට මේ අවදීන් ඉන්නේ. හිතට ඉබාගාතේ යන්න දෙන්නේ නැහැ දැන්. හිතට ඕමනා ඕමනා දේවල් හිතන්න දෙන්නේ නැහැ. හිතේ පුරුද්දට විවිධ දේවල් හිතෙනවා. හිතුණට අවදිමත්ව ඉඳගෙන අවශ්‍ය දේ විතරක් අන්න එයා කල්පනා කරනවා. සම්මා සංකල්ප වලින් හිත පුරව ගන්නවා. හිත පුරව ගන්නවා කියන වචනයට වඩා අර මිත්‍යා සංකල්ප, වැරදි සංකල්ප වලින් හිත අයින් වෙනකොට අන්න හිතට නිදහසක්, නිවැරදි සංකල්ප වල හිත පිහිටීමක් ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපේ ජීවිතවල අපි ගත කරන කාල පරිච්ඡේදයන් හිතලා බැලුවාම මුළු දවසේම ඉතින් ඇතම් කෙනෙක් ඉන්නේම රාග ద్వේෂ මෝහ වලමයි. හිත පවතින්නේම මේ තුල. ඉතින් ඒ තැනත දන්නේවත් නැහැ. කෙලෙස් වසංගයට හසු වෙලයි මුළු දවස පුරාම ගත කරන්නේ. ඉතින් මේ බඳු මට්ටමකින් තමයි ඔන්න සතිය කියන දේ හඳුල්ලා දෙන්නේ. දැන් සතිය කියන දේ හොඳට හඳුල්ලා දීලා හොඳට පැතිරිලා තහවුරුනාට පස්සේ අන්න සතිය හොඳට තමන්ගේ කෘත්‍යය කරන්න පටන් ගන්නවා. එයා තේරුම් ගන්නවා මෙන්න මේ සංකල්පනාවන්, මෙන්න මේ බඳු සිතුවිලි මේ සිතට හානි කරයි. ඒ බඳු සංකල්පනාවන් පැවැත්වුවොත් හිතට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා නිතර පවත්වන්නේ නැතුව ඒවා පැමිණියත් ඒවයි මුලා වෙලා හිතට වහල් වෙන්නේ නැතුව ඒ පැමිණෙන වැරදි විතර්කවලට හිතට පැමිණෙන වැරදි විතර්කවලින් හිත මුලා වෙන්න නොදී ඒවෙන් යටපත් වෙන්න නොදී ඒවෙන් හිත මුදව ගන්නවා. අන්න මේ මට්ටම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සම්මා සති කියන මට්ටම. ඒ කියන්නේ දැන් සතිය හොඳට තහවුරුලා තියෙනවා, එයා හිත බේර ගන්නවා, හිතට ආරක්ෂාවක් සලසලා දෙනවා. දැන් අපේ මාතෘකාවේදීත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සතිය නාථකරන ධර්මයක්, ආරක්ෂාවක්, පිහිටක්, සරණක් සලසා දෙන ධර්මයක්. එතකොට පින්වත්නි, අපි දැන් තේරුම් ගත්තා දැන් මේ විදිහට මේ සතිය විවිධ මට්ටම් වලින් අපේ මේ හිතේ දියුණු වෙනවා. ඒ වගේමයි මේ විදිහට කරන මේ භාවනා කටයුත්තේදී සතිය තුලින් හිත රැක ගන්නා ආකාරය, වැරදි අදහස් වලින් හිත මුදව ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකින් පෙන්ලා තියෙනවා. දන්ත භූමි කියලා සූත්‍රයක දෙන උපමාව හරිම ලස්සනයි. උන්වහන්සේ කියනවා මේ මහ ඝන කැලෑවක ඊටාම විශාල ප්‍රබල ඇතෙක් ඉන්නවා. දැන් මේ ඇතාව උමනා වෙනවා රජතුමාට. කියන්නේ රජතුමාට දැන් උමනාවක් ඇති වෙනවා, අපි තුමු යුද්ධයකට යන්න වේවා, නැත්නම් මගුල් ඇතා වශයෙන් තියාගන්න වේවා, මොකක් හරි කටයුත්තකට හොඳ ප්‍රබල ඇතෙක් උමනා වෙනවා. ඉතින් ඒ රටේ ඉන්න දන්න බොහොම දක්ෂ ඇතුන් දමණය කරන්නෙකුට මේ කටයුත්ත බාර දෙනවා. ඉතින් මේ දක්ෂ ඇතුන් දමණය කරන්නා වනාන්තරයට ගිහිල්ලා ඒ ප්‍රබල ඇතෙක්ව අල්ල ගන්නවා. ඉතින් මේ පිංතුන් දන්නවා මේ කැලෑවේ ඉන්න ඇතෙක් අල්ලගෙන හීලා කරනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. මොකද ඒ සතා පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ පිරිසත් එක්ක ඉන්න. තමන්ගේ අනිකුත් පොඩි ඇතුන්, පොඩි ඇතින්නියන් ඔය සියලු කට්ටියත් එක්ක ඉන්න තමයි මේ ඇතා පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම වැව් පොකුණු, මේ ජලාශ ඔය අය ළඟමින් ජීවත් වෙන්නේ මේ ඇතා පුරුදු වෙලා තියෙන්නේ. ගහකොළන් ගස්කොළන් එක්ක ඉන්නයි මේ ඇතා පුරුදු වෙලා තියෙන්නේ. නමුත් දැන් රජුරුවන්ගේ රජවාසලට මුව ගෙනාවම මේ සියල්ල අහිමි වෙලා. ඉතින් අපිටම එකපාරට රජවාසලට නොගිනින් දැන් මේ ඇත්ගව්වා, එහෙම නැත්නම් මේ ඇත්තු දමණය කරන තැනැත්තා දැන් මේ ඇතාව හික්මවන්න ගන්නෝ. ඉතින් මේ හික්මවන්න භාවිතා කරනවා කියනවා ඉතා විශාල කණුවක් ඉඳලා බොහොම සවිශක්තිමත් මේ ලණුවක් පාවිච්චි කළා, ජොතක් පාවිච්චි කළා. අන්න මේ ඇතාව ඉතින් බැඳලා, නැත්නම් දන්වැල් වලින් බැඳලා තමයි මේ ක්‍රමානුකූලව තමයි මේ ඇතාව හික්මවන්න පටන් ගන්නෙ. ඉතින් සමහර ලාට දවස් ගාණක් නිරාහාරව තියෙනවා. නිරාහාරව තියලා දමණය කරනවා. ඊළඟට මේ තමන්ගේ පැත්තට නම්ම ගන්න ඔන්න ආහාර ටිකක් දෙනවා. වතුර ටිකක් දෙනවා. ටිකක් දීලා ඔන්න දැන් තමන් මෙතන නම්ම ගන්නවා. මේ විදිහට බොහොම ක්‍රමානුකූලව අර මේ ඇතුන් දමණය කරන කෙනා මේ ඇතාව හික්මවනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මමත් මහණෙනි මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් හරහා මේ දහමට යොමු වෙන පිරිස හික්මවනෝ. මොකද දැන් ඇතරම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න භික්ෂුවක් සම්බන්ධයෙන් දැන් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා මහණ වෙනවා. ඉතින් මහණ වුණාට එයා මේ ගිහි ජීවිතයක් ගත කරලා තමයි ඇවිල්ලා මහණ වෙන්නේ. මහණ වුණා කියලා සිවුරක් දරාගත්තා කියලා එකපාරටම මේ ගිහි ජීවිතේ කරපු කියපු දේවල් අමතක වෙන්නේ නැහැ. ඉතින් සිවුර දරාගෙන හිටියත් මතක් වෙන්නේ අර ගිහි කාලේ කරපු දේවල්. ඉතින් තමන් ඇසුරු කරපු අය ගැන හිතෙනවා, කරපු දේවල් ගැන හිතෙනවා, කරපු කර්මාන්ත ගැන හිතෙනවා, කතා බහ කරමින් හිටිය හැටි හිතෙනවා, ඇස පිනවපු හැටි මතක් වෙනවා, දිව පිනවපු හැටි මතක් වෙනවා, කය පිනවපු හැටි මතක් වෙනවා. ඉතින් මේ විදිහට අර ගේහසිත සංකල්පනාවන්ගෙන් හිත පිරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගේහසිත සංකල්පනාවන්ගෙන් පරණ මතකයන්ගෙන් මුදව ගන්න නම් අන්න මේ සතර සතිපට්ඨානයන් කියන ධර්මතාවයන් දියුණු කළ යුතුයි කියලා කියනවා. මේ ඒ නිසා අපිට තේරෙනවා අපේ හිත මේ වැරදි සංකල්පනාවලින් මුදව ගන්න නම් අනිවාර්යයෙන්ම මේ සතර සතිපට්ඨාන ධර්මතාවයන් අපි තුල දියුණු කරගත යුතුමයි. සතර සතිපට්ඨානයන්හි අපි හිත රඳවන්න අන්න අපිට මේ පරණ මතකයන් අයින් කරගන්න, නිවැරදි දැක්මක් ඇති කරගන්න, නිවැරදි සංකල්පනාවන්ට හිත නතු කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේමයි තවත් තැනක බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රධාන නගරයක් තියෙනවා බොහොම ආරක්ෂාව සහිතයි. දැන් මේ ආරක්ෂාව සහිත නගරයක් කියන්නේ සාමාන්‍යයෙන් ඒ නගරයේ ඇතුලේ බොහොම ප්‍රභූ පිරිසක් වාසය කරනවා. ඉතින් ඒ අයට පිටතින් එන මිනිස්සුන්ගෙන් එහෙම නැත්නම් පිටතින් එන සොර සතුරන්ගෙන් යම් යම් බාධාවන් සිද්ධ වෙන්න පුළුවන්. අනාරක්ෂාවක් සිද්ධ වෙන්න පුළුවන්. අවැඩක් සිද්ධ වෙන්න පුළුවන්. හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ නගරය ආරක්ෂා කරන මේ දොරටුපාලයා නගර ආරක්ෂකයා දැනගන්න ඕනේ නිවැරදිව මේ නගරයේ ජීවත් වෙන්නේ කවුද? ඒ අයත් යම් යම් වමනාවන් නිසා මේ දොරටුවෙන්ම එළියට යනවා. ඉතින් ඒ අය නැවතත් නගරයට එනකොට ඒ අයට එන්න ඉඩ දෙන්නත් ඕනේ. ඒ වගේම අපිටම මේ නගරයේ ඉන්න අයට හිතවත් කම්පාන වෙනත් තැන්වල ඉන්න අයත් මේ නගරයට එනවා. ඒ අයවත් හඳුනගෙන නගරයට එන්න ඉඩ දෙන්නත් ඕනේ. ඒ වගේමයි මේ නගරයට එන්න උත්සාහ කරනවා මේ මම් පහරන හොරු එහෙම නැත්තම් යම් යම් අකටයුතුකම් කරන අය මේ වගේ නොගැලපෙන පිරිසුත් මේ නගරයට එන්න උත්සාහත් වෙනවා. ඒ අයගෙන් මේ නගරය ආරක්ෂා කරගන්නත් ඕනේ. එතකොට මේ ඉන්න දොරටුපාලයා ප්‍රඥාවන්ත නම් ඒතනත්තා මේ නගරයට එන්න ඕන අයට ඉඩ දෙන්නත් නොපැමිණිය යුතු අය වළක්වන්නත් දක්ෂ වෙන්න ඕනේ. පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ දොරටුපාලයා බුදුරජාන් වහන්සේ උපමා කරනවා මේ සතියට. මේ සතියෙන් තමයි හිතට වැද්ද ගත යුතු සංකල්පනාවන් වැද්දගන්නේ. ඒ වගේම හිතට වැද්ද නොගත යුතු සංකල්පනාවන් වැද්ද නොගෙන හිතින් අයින් කරන්නෙත් මේ සතියෙන්. සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ මෙන්න මේක ඔන්න දැන් හිතට එනවා. ආවොත්නම් කරදරයි. ආවොත්නම් හිත පිරෙහෙනවා. දන්නේම නැතු ඔන්න ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් මේ හිතේ මෙන්න මේ බඳු රාගයක් හට අරගෙන. මෙන්න මේ විදිහට ද්වේෂයක් හට අරගෙන. මෙන්න මේ බඳු ඊර්ෂ්‍යාවක් හට අරගෙන කියලා අන්න සතියෙන් තමයි මතු කරලා පෙන්වන්නේ. මෙන්න මේ කාරණාව නිසා බුදුරජාන් වහන්සේ උපමා කරනවා සතිය දොරටුපාලයකට. එතකොට මේ සතිය කියන දොරටුපාලයා තමයි එතකොට මේ හිත ආරක්ෂා කරන්නේ. හිතේ ආරක්ෂාව සලසලා දෙන්නේ එතකොට සතියයි. එතකොට මේ අපි මේ හිතේ ආරක්ෂාව සතියෙන් සලසා ගනිමින් සතර සතිපට්ඨාන ධර්මයන් හොඳින් ප්‍රගුණ කරනවා නම් හිතට තවදුරටත් මොකද වෙන්නේ? දැන් මේ පිඟුතුන් දන්නවා අපි කලිනුත් සාකච්ඡා කළා. දැන් අපි තුමු කෙනෙක් ආනාපාන සති භාවනාව වඩනවා. හුස්ම රැල්ල වැඩෙන තැන සතිය පවත්වනවා. ඉතින් උණුසුම් සිසිල් ගති හරහා එහෙම නැත්නම් ගොරෝසු ගති සියුම් ගති හරහා මේ ඇතුල් වීම පිටවීම ගැන අපි දැනුවත් වෙනවා. කාලයක් තිස්සේ මේක කරනවා. කරනකොට එක්තරා අන්දමක අරමුණ ගෙවි යාමක් අරමුණ නොදැනී යාමක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව එකාතකින් මේ අරමුණෙන් හිත විරංජනේ වීමක් අරමුණ දැන් හිතට නොගැනීමක් මට්ටම දක්වා ඒ මට්ටම දක්වා දියුණු වෙන්න පුළුවන්. දැන් අපි අතනින් හදාගත්ත සතිය බොහොම ප්‍රබලව වෙන වෙන තැන්වල පහළ වෙන ෂණිකව පහළ වෙන අරමුණු නිරීක්ෂණය කරන්න යෙදුවාම තමයි මේ දේ තවත් හොඳට තහවුරු වෙන්නේ. ඒ කියන්නේ දැන් නිතර නිතර සතිය දියුණු කරමින් හොඳට සතිමත් වෙලා ශක්තිමත් කරගෙන අන්න ඒ සතිය මේ කය පුරා දැනෙන විවිධ සංවේදනාවන්හි යොදමින් ඒවායේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය නිරීක්ෂණය කරන්න එකවරක් දෙවරක් තුන්වරක් නෙමෙයි සිය දහස්වර නිරීක්ෂණය කරන්න මේ අරමුණු වලින් හිත මෑත් වෙනවා. මේක හරේ අමාරුයි එකාතකින් අපිට තර්කානුකූලව පෙන්වන්න. නමුත් පින්වත්නි බුද්ධ වචනයේ ඒක ඒ විදිහටම සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක සැරියුත් මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේ මේ මහා පුරුෂයා කියලා කියනවා. කවුද ඇත්තටම මේ මහා පුරුෂයා කියන්නේ? අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ විමුක්ත වූ සිතකින් ඉන්න තැනැත්තා තමයි මහා පුරුෂයා කියන්නේ. හැබැයි මේ විමුක්ත වූ සිතකින් ඉන්න තැනැත්තා ඒ මට්ටමට එන පාරත් ඒ උත්තරේ විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. එතන විස්තර කරන්නේ තස්ස කායේ කායානුපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. දැන් මේ කායේ කය අනුව බලමින් වේදනාවන්හි වේදනාව අනුව බලමින් සිතේ සිතානුව බලමින් ධර්මතාවයන්හි ධර්මතාවයන් අනුව බලමින් මේ විදිහට මේ සතර සතිපට්ඨානයන්හි යම් කෙනෙක් හැසිරෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා චිත්තං විරජ්ජති මේ සතර සතිපට්ඨානයේ හැසිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න සිත මේ අරමුණු වලින් විරංජනේ වෙනවා. විරංජනේ වෙනවා කියන්නේ අර කලින් තරම් අරමුණු වල බහින්නේ නැහැ. අරමුණු වල බැස ගන්න නැහැ. අරමුණු දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. හැබැයි මේක මේ සතිපට්ඨානයේ නොයේදී මේ කරුණ අහලා නිකන් අර හිත මතු පිටින් ගෙන යාම ගැන නෙමෙයි මේ කියන්නේ. සතර සතිපට්ඨාන ධර්මයන්හි මනවින් නියලීම නිසායි ඇතිවන ප්‍රතිඵලයක්. ඒතර මේ කාරණා දෙකත් අපි බොහොම පරිස්සමින් තේරුම් ගත යුතුයි. මොකද ඇතැම් වෙලාවට සතිය නැති වුනහම අපිට කරපු කියපු දේ මතක නැහැ. ඉතින් කෙනෙක් අර්ථ දක්වන්න පුළුවන් ඒකත් මේ අරමුණු නොගෙන හිඳීමක් නේද කියලා. නමුත් එතන තියෙන්නේ සතියෙන් ගිලිහීම නිසා. එහෙම නැත්නම් සතිමත් නොවීම නිසා. එහෙම නැත්නම් අරමුණේ මුලා වීම නිසා. තමයි එතන අරමුණු නොගෙන ඉඳලා තියෙන්නේ. වෙනත් අරමුණක මුලා වුණා නම් වර්තමානයේ තිබිච්ච අරමුණෙන් අපේ හිත ගිලිහිලා. මොකද වෙනත් අරමුණක මුලා වෙලා ඉඳලා තියෙන්නේ. නමුත් මේ සතර සතිපට්ඨාන මට්ටමේදී කියන්නේ ඒක නෙමෙයි. සතර සතිපට්ඨාන මට්ටමේදී හොඳට අරමුණ පරීක්ෂා කරනවා. අරමුණේ විස්තර බලා ගන්නවා. අරමුණ විනිවිද දැක ගන්නවා. අරමුණේ සිද්ධ වෙන සියලු බොහොම සියුම් වෙනස්කම් තේරුම් ගන්නවා. නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කාලයක් තිස්සේ කිරීම හරහා තමයි අන්න බුදුරජාන් වහන්සේ කියන මේ චිත්තං විරජ්ජති කියන මට්ටමට කෙනෙක් නිවැරදිවපත් වෙන්නේ. ඊළඟට මේ විදිහට ක්‍රමානුකූලව මේ අරමුණු වලින් හිත විරංජනේ වීමක්, ඒ අරමුණෙහි හිත නොපිහිටීමක් සිද්ධ වෙනවා නම් අන්න ඒක තවදුරටත් වර්ධනය වෙලා අරමුණෙන් හිත විමුච්ඡති, අරමුණෙන් සිත මිදෙනවා. ඒ කියන්නේ මෙතෙක් අපි හොඳට දැන් මුල් අවස්ථාවවලදී ඇත්ත වශයෙන්ම අරමුණෙන් මුදව ගැනීම තමයි අභිප්‍රාය. නමුත් ඒක එකපාර්ත කරන්න බෑ. අරමුණෙන් මුදව ගන්නත් උපේක්ෂා සහගත මුලා නොවන අරමුණක් අරගෙන ඒකේ පුළුවන් තරම් විස්තර බලන්නත් සිද්ධ වෙනවා. ඒ බැලීම හරහා තමයි හිත විරංජනේ වෙන්නේ. ඒක නැතුව මේ එකපාරට බලෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඒ නිසා අපි බොහොම ඉවසීමෙන් යුක්තව අර කලිනුත් සාකච්ඡා කළා වගේ අපි විහෙරති කියන මට්ටම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ විදිහට මේ අරමුණේ ඇති වෙන ස්වභාවය, අරමුණේ නැති වෙන ස්වභාවය, ඇති වෙන නැති වෙන ස්වභාවය දකිමින් අන්න කාලයක් තිස්සේ අපි වාසය කරනවා. වාසය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න අරමුණෙන් හිත විරංජනේ වීමක්, අරමුණේ විස්තර වලින් හිත ඈත් මෑත් වීමක්, අරමුණ තුලට වැද්ද අරමුණ තුලට නොබැසීමක්, අරමුණ ග්‍රහණය නොකිරීමක් අන්න හිතේ දියුණු වෙන්න පටන් ගන්නවා. මේක තවදුරටත් දියුණු වුණාම තමයි සම්පූර්ණයෙන්ම අරමුණු වලින් හිත නිදහස් වෙන්නේ. අන්න විමුච්ඡති. ඊටත් එහා ගිහිලා තමයි අනුපාදාය ආසවේහි. දැන් අරමුණෙන් හිත නිදහස් වුණාම හිතට පවතින තැනක් නැත්තම් අන්න ආශ්‍රව අනුසය ධර්මයන් හරහා තැනක් හදලා දෙනවා. ඒක අතකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්න මාර්ගය හරිම විචිත්‍රයි. මොකද ලොකු පරිේශණයක් මෙතනක් තියෙන්නේ. විවිධාකාර විද්‍යාඥයෝ මේ බාහිරට බාහිරාවර්ති වෙලා බාහිරට නැඹුරු වෙලා කරන පරීක්ෂණය මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගයේදී යෝගාවචරයේක් මේ තමන්ගේ ආධ්‍යාත්මය මුල් කරගෙන ඇතුළට නැඹුරු වෙලා කරනවා. මෙතකොට මේ ආධ්‍යාත්මික යන ආධ්‍යාත්මික ගමනක නිරත වෙනවා. මෙතනත් ලොකු ආර්ය පරිවේශනයක් තියෙනවා. එතකොට මේ තවදුරටත් මේ භවනාවේ නිරත වෙනකොට අර යම් අවස්ථාවක අරමුණු වලින් හිත මිදුණා නම් නිදහස් වුණා නම් දැන් පින්වත්නි මේ අරමුණට විඥාණයට බැස ගන්න තැනක් නැති වෙනවා. නැති වුණහම අන්න මතුවෙන්නේ මොනවාද? ආසව අනුසය. ආසව අනුසය ධර්මයන් හරහා අන්න හිත පිහිටන්න පටන් ගන්නවා. එතකොට තමයි තවදුරටත් අපි තේරුම් ගන්න ඕනේ අන්න කිසිම අදාළ නැති සිතුවිලි එන්න ගන්නවා. තමන්ට මතක නැති දේවල් මතක් වෙන්න ගන්නවා. තමන් නොදකපු දේවල් පේන්න ගන්නවා. එහෙම නැත්නම් අපිට මේ ජීවිතයේදී අත්දකින්න නොලැබිච්ච දේවල් මේ ඔන්න පේනවා වගේ තේරෙනවා. අන්න මේ මට්ටමේදී මේ ඔන්න ආසව අනුසය ධර්මයන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී අපි හිතුවොත් මේක මේ භවනාව වැරදිලා මම නැවතත් පිරිහිලා කියලා හිතුවොත් වැරදි. දැන් මේ භවනාවේ දියුණුවක් තමයි දැන් වෙලා තියෙන්නේ. හැබැයි අපිට පීඩාකාරී. මොකද අපි මෙතෙක් ආවේ බොහොම හිත තැම්පත් වෙන මාර්ගයක ආවා. නමුත් ඔන්න හිත තැම්පත් වෙලා අරමුණත් ගෙවිලා ගියාට පස්සේ ඔන්න එකපාරටම අරමුණු එන්න ගන්නවා. සිතුවිලි එන්න ගන්නවා. අන්න ඒ කියන්නේ මෙන්න ආසව අනුසය ධර්මයන් ඔන්න ප්‍රාණවත් වෙලා, සක්‍රීය වෙලා. මේ කාරණාවත් හොඳින් තේරුම් අරගෙන මෙතනත් අපි අතහැරලා දැම්මනම් අන්න තවදුරටත් හිත නිදහස් වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ අනුපාදාය ආසවේහි ආශ්‍රවයන් උපාදාන නොකර අල්ලන්නේ නැතුව අන්න තවදුරටත් හිත නිදහස් වෙනවා. එතකොට පින්වත් මේ විදිහට මේ හැම පැත්තෙම හිත නිදහස් කරගත්ත තැනෙත් එක්ක තමයි අන්න බුදුරජාන් වහන්සේ මහා පුරුෂයෙක් වශයෙන් පෙන්වලා දෙන්නේ. ඉතින් මේ බඳු බොහොම වටිනා බොහොම උතුම් පාරක යන මේ ගමන සතර සතිපට්ඨාණයෙන් අරඹි මේ ගමන මේ නිවන් ගමන ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ නවක භික්ෂූන් විසිනුත් කළ යුතුයි. මොකටද මේ පරමාර්ථ ධර්මයන්ගෙන් එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ලෝකයේ තියෙන යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මේ පෘථග්ජන සාමාන්‍ය මිනිස්සුයොත් මේක කළ යුතුයි. ඒ අයත් හැබැයි දැන් ඔන්න බැසගෙන තියෙන්නේ. අන්න බැසගත්තානම් ඒ අය කළ යුතුයි. මොකද මේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. අපි තුමු ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා එතනින් නතර නොවි. බුදුරජාන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මේ මාර්ගයේ ගමන් කළා ඔන්න සෝවාන් මට්ටමකටපත් වෙනවා. සකදාගාමි මට්ටමකටපත් වෙනවා. අනාගාමි මට්ටමකටපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා සේක පුද්ගලයෝ කියලා. බුදුරජාන් වහන්සේ කියනවා මේ සේක පුද්ගලයොත් මේ ඇත්ත ඇති සැටියෙන් දැනගත්ත කාරණාව තව දුරටත් ප්‍රත්‍යක්ෂ කරගන්න එහෙම නැත්නම් හාත්පසින් දැනගන්න ਸਰව සම්පූර්ණයෙන් දැනගන්න අන්න ඒ අයත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කළ යුතුයි. ඊළඟට පින්වත්නි අපි හිතනවා ඉතින් දැන් මේක කරාට පස්සේ ඔන්න ඉතින් රහත් වෙනවා. දැන් ඉතින් රහතන් වහන්සේලාට කරන්න දෙයක් නැහැනේ. ඉතින් අපි කෙනෙක් හිතන්න බලන් රහතන් වහන්සේලා ඉතින් සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් අත මිදිලා දැන් රහතන් වහන්සේලාට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් පින්වත්නි බලන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ගේ තියෙන දක්ෂතාවය කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා මේ අසේක කියලා සාමාන්‍යයෙන් හඳුන්වන මේ රහතන් වහන්සේලාත් තව දුරටත් මේ කයට හසු නොවි ඉන්න, කයෙන් නිදහස් වෙලා ඉන්න, වේදනාවන්ට හසු නොවි ඉන්න, වේදනාවන්ගෙන් නිදහස් වෙලා ඉන්න, හිතට හසු නොවි හිතෙන් හිත නිදහස් කරගෙන ඉන්නත් මෙන්න මේ සතර සතිපට්ඨානයන්ම දියුණු කරන්න කියලා කියනවා. එතකොට පින්වත්නි අපි මේ යන ආධ්‍යාත්මික ගමනේ සතර සතිපට්ඨානයන්ගෙන් තොරව ඉන්න තැනක් කිසිම සඳහනක් නැහැ. ඒ කියන්නේ අපිට යම් අවස්ථාවක රහත් වෙලා පිරිනුවන් පාන්න තියෙනවා නම් ඒ දක්වාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් හි තමයි පිහිටන්න තියෙන්නේ. ඉතින් මේ කාරණාව තවදුරටත් හරි ලස්සන උපමා වලින් බුදුහාමුදුරුව පෙන්ලා දීලා තියෙනවා. දැන් බොහොම මේ ස්වභාව ධර්මයත් එක්ක ඈඳිච්ච උපමාවක් එනවා. එක්තරා පුංචි කුරුල්ලෙක් මේ කුඹුර වල ඉන්න කුරුල්ලෙක් කැට කුරුල්ලෙක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ කුරුල්ලා හිතුවක්කාරකමට යනවා මේ ඉහළ අහසේ පියාඹන්න. දන්නේම නැතුව මේ කුරුල්ලෝ අල්ලන අපි තුමු උකුස්සෙක් වේවා කුරුළු ගොයෙක් වේවා මේ ලොකු කුරුල්ලෙකුට මේ කැට කුරුල්ලව අහු වෙනවා. දැන් මේ අහු වුණාට පස්සේ මේ කැට කුරුල්ල අඬනවලු. අනේ මම මේ මගේ තාත්තා කියපු දේ නොකරපු හින්දානේ මට මේක උනේ. තාත්තා කියපු තැන මං හිටියානම් මට මේක වෙන්නේ නැහෙනේ කියලා දැන් මේ කුරුල්ල අඬනවා. දැන් මේ රාජාලිය අපිටම කුරුළු ගොයා අහනවලු මේ උඹ හිතන්නේ මේ උඹේ තාත්තා කියපු තැනට උඹ ගිහිල්ලා හිටියා නම් මට උඹව අල්ලගන්න බැහැ කියලාද? දැන් මේ කැටගොරිලත් කියනවලු ඔව්. මම කියන්නේ මේ තාත්තා කියපු තැන මම හිටියා නම් මම උඹට අහුවෙන්නේ නැහැ. දැන් මේ කුරුළු ගයාටත් ඉතින් එක්තරාන්දම මදිපුංජිකමක්. මේ ඇඹිල් ඇටයක් වගේ ඉන්න මේ කැටගොරිල්ලා මේ මට අභියෝගයක් කරන්නේ. එහෙමනම් උඹ ගිහිල්ලා පුළුවන් තැනක හැංගියක් මම කොහේ හැංගුණත් උඹව අල්ලලා ඇවිල්ලා අල්ලගන්නවා. කියලා ඔන්න දැන් මේ කුරුළු ගොයා මේ කැටකරුල්ලව අතහරිනවලු. අතහැරියට පස්සේ මේ කැටකරුල්ල ඇවිල්ලා අර හොඳට හාලා ඉවර වෙච්ච, එහෙම නැත්නම් ගොයම් කපලා ඉවර වෙච්ච කුඹරක තියෙන ලොකු පස්පිනැල්ලක උඩට ඇවිල්ලා අන්න අභියෝග කරනවලු. ආ පුළුවන් නම් දැන් ඇවිල්ලා මාව අල්ලගනින් කියලා ඔන්න දැන් අභියෝග කරනවලු. දැන් අර කුරුළු ගොයාත් දැන් මේ සතාව දැකලා දැන් මේ කරන තමන්ට කරන මේ උසුළු විසුළු දැකලා බොහොම වේගෙන් එනවලු මේ කැටකරුල්ලව අල්ලගන්න. දැන් කැටකරුල්ලව අල්ලගන්න එනකොටම මේ පුංචි සතා ඉක්මනට ගිහිල්ලා අර ලොකු පස්පිඩැල්ල යට ගිහිල්ලා හැංගෙනවලු. දැන් අර ආපු වේගෙට අර කුරුළු ගොයාට නතර වෙන්න බැරුව අර ලොකු පස්පිඩැල්ලේ පපුව වැදිලා එතනම මැරිලා වැටෙනවලු. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ කැටකරුල්ලන්ගේ උපමාවෙන් මම ඔබලට දේශනා කරන්නේ මේ ගෝචර භූමිය කියලා සාමාන්‍ය මම හඳුන්වන මේ බුදුරජාණන් වහන්සේගේ භූමියේ මගේ භූමියේ බල හැසිරෙන්න ඕනි. මේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය. ගෝචරේ භික්ඛවේ චරත පෙත්තිකේ විසේ සකේ පෙත්තිකේ විසේ මේ ගෝචර භූමියේ හැසිරෙන්න තමන්ගේ පියාණන්ගෙන් උරුම වෙච්ච ගෝචර භූමියේ හැසිරෙන්න. මොකද්ද මේ පියාණන්ගෙන් උරුම වෙච්ච ගෝචර භූමිය? අන්න බුදුන් වහන්සේ කියනවා සතර සතිපට්ඨානෙ. ගෝචර භූමියේ හැසිරුනේ නැත්තම් අන්න අර පුංචි කැටකුරුල්ලා අර කුරුළු ගොයාට හසු වුණා වගේ මේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ උඹලවත් අන්න මාරයට හසු වෙනවා. එතකොට පින්වත්නි මොකද්ද මේ මාරයා කියන්නේ? මොකද්ද මේ අගෝචර භූමිය කියන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒක තමයි පංචකාම ගුණේ. ඒ කියන්නේ අපේ හිත යම්සි අවස්ථාවක ක්ලේශයකට හසු වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි ඇහැට දැකපු අරමුණක ලොල් වෙලා ඒකේ මුලා වෙලා ඉන්නවා නම් අන්න ඒක අගෝචර භූමියක්. මායාවේ පැත්ත, මායාවේ විෂය. කනට ඇහිච්ච අරමුණක මුලා වෙලා ඉන්නවා නම් අන්න ඒක මායාවේ පැත්ත. දිවට දැනෙච්ච අරමුණක අපි මුලා වෙලා ඉන්නවා නම් අන්න ඒක මායාවේ භූමිය. කයට දැනෙච්ච පහසක අපි මුලා වෙලා ඉන්නවා නම් අන්න ඒක මායාවේ පැත්ත. බුදුරජාන් වහන්සේගේ පැත්ත මොකද්ද එතකොට? බුදුරජාන් වහන්සේගේ පැත්ත සතර සතිපට්ඨාන පැත්ත. එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ අපිට පියතුමෙක් වගේ, පියාණන් කෙනෙක් වගේ කියනවා මේ පියාණන්ගේ ගෝචර භූමියේ පියාණන්ගෙන් උරුම වෙච්ච භූමියේ හැසිරෙන්න කියලා. ඒ භූමිය වශයෙන් අර්ථ දක්වන්නේ මේ සතර සතිපට්ඨානයයි. නිසා පින්වත්නි අපිට තේරෙනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් එහෙම නැත්නම් මේ සතිය මුල් කරගෙන යන ගමන අපිව ලොකු දුරක් එකගෙන යනවා. ඒක මේ සාමාන්‍ය උඩින් අවසන් වෙන දෙයක් නෙමෙයි. ඒක නිවන දක්වා එකගෙන යන මාර්ගයක්. දැන් අපි කොහේ හරි ගමනක් යන්න, දුර ගමනක් යන්න පටන් අරගෙන නිවර්දි පාරට නම් අපි ගියේ, තාම අපි පාරේ මුල හිටියත් අපි තෝරගෙන තියෙන පාර නිවර්දි නම් කවදා හරි ඒ පාරේ හිමින් හිමින් ওই පාරේ යනකොට අවසානයේදී අපේ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්. මොකද අපි තේරුම් ගත්ත, එහෙම නැත්නම් අපි තෝරගත්ත ඒ පාර නිවර්දි නිසා. ඒ වගේමයි පින්වත්නි මෙතනදිත් අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සතර සතිපට්ඨාන කියන මාර්ගය තෝරගෙන ඒ මාර්ගය අපි වඩනවා නම් අන්න අනිවාර්යයෙන්ම ඒ බුදුරජාන් වහන්සේ පොරොන්දු වෙන ඒ ප්‍රතිඵලය අපිට ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ විදිහට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ නිවැරදි සතිය දියුණු කරනවා නම් අපිටත් මේ සසර දුකින් අත මිදෙන්න අන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ කාලේ පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ ධර්ම දේශනාවන් කරද්දී බුදුරජාන් වහන්සේ වැඩ සිටිනා කාලෙදී ගමක කියන්නේ වතුර එහෙම ගෙහින් වතුර එහෙම ගේන්න ගිහිල්ලා දැසි දස්සන් පවා කතා වුණා කතා කරද්දී දැන් අපි දන්නවා මේ නානතොටකට ගිහාම ඕනෝන් කතා කරනවා. දැන් ගෙදර වෙන්නේ ගෙදර කරන්නේ මොකද? අම්මලා තාත්තලා සතීපෙන් ඉන්නවද? හාම් පුතාලා මොකද කරන්නේ? ඉතින් රටේ නැති දේවල් කතා කරනවා. වර්තමාන කාලේ නම් ඉතින් අපි මම කියන්න අවශ්‍ය නැහැ මේ පිටුන් දන්නව මොනවද කතා කරන්න කියලා. නමුත් පින්වත්නි ඒ කාලේ බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ කොයිතරම් මිනිසුන් අතර පැතිරලා තියුණාද කියනවා නම් දැසි දසුන් පවා කතා කරනවා කියන්නේ තමන් වඩන්නේ මොන සතිපට්ඨානෙද කියන එක ගැනලු. ඒ නිසා අපිට තේරෙනවා මේ සතිපට්ඨාන ධර්මයන් මිනිස්සෙයින් තුල කොයි තරම්නම් පැතිරලා තියෙන්නේ නැතිද කියලා. සතිපට්ඨානයන් නොවඩන කෙනෙක් නොසිටපු මට්ටමට මේ සතිපට්ඨාන ධර්මයන් මිනිසුන් තුල පැතිරලා තිබිලා තියෙනවා. ඉතින් පින්වත්නි අපිටත් පුළුවන් නම් හැකි පමණින් මේ සතර සතිපට්ඨානයන් හිත පිහිටුවන්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මේ නාථකරණ ධර්මයේහි අපිට හික්මෙන්න පුළුවන්. නාථකරණ ධර්මයෙන් අපිට ආරක්ෂාවක් සලසලා ගන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාමත් උත්සාහවත් වෙමු මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන සතර සතිපට්ඨානයන් හියදෙමින් ඒ තුල අපේ සිහිය පවත්වමින් ඒ බුදුරජාණන් වහන්සේගෙන් උරුම වෙච්ච ඒ පිය උරුමයේම අපේ සිත රඳවා ගනිමින් අපේ සතිය දියුණු කරගෙන බොජ්ජංගා දියුණු කරගෙන මාර්ගාංග මට්ටමට දියුණු කරගෙන මේ සම්පූර්ණ සතර දුකින් අත මිදෙන්න මේ සතිය දියුණු කරගන්න අපි සියලු දෙනාටම ඒකාන්තයෙන් මේ භවයේදීම අවස්ථාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඒ සඳහා අපි සියලු දෙනාටම මේ ධර්ම දේශනාවත් ඒකාන්තයෙන් උදව් වේවා, ඒ සඳහා යම් මඟ පෙන්වීමක් වේවා කියලා ධර්ම දේශනාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා.